ගරු මෝලාසන රෝඩ මන්ත්‍රීතුමනි නියෝජකාරක සභා සභාපතිතුමනි, මං හිතන්නේ අද අපි විවාදයට ගන්නේ පනත් කීපයක් නැත් ගැසට් කීපයක් පිළිබඳව, මේ දැනට ක්‍රියාත්මක වන ගැසට් කීපයක් පිළිබඳව විවාදයට ගන්නේ. එකක් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සාකච්ඡා කරනවා. ඒ වගේම 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ අපි සාකච්ඡාවට ගැනෙනවා. මම හිතන්නේ මම මේ සාකච්ඡාව ගන්නකොට අපිට දැනෙනවා ගොඩක් දේවල් අහගෙන හිටපම මැරිලා ඉපදිච්ච මිනිස්සු වගේ කියලා හිතනවා ඇති. මම හිතන්නේ එහෙම මැරිලා ඉපදිච්ච මිනිස්සු නේතන නැහැ. එහෙම කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. එතකොට එහෙම හිතනවා නම් ඔය කියන කතා දිහා අහගෙන හිටපම අපිට ඒක දැනෙන්නේ. නමුත් මම පූංචි කාරණා දෙකක් මේ ගැසට් දෙක පිළිබඳව පොඩි අදහසක් කියලා අපි කතා කරමු. එකක් තමයි මේ විශේෂ වෙළඳ භාණ්ඩ පන ගැසට් නිවේදනය හරහා එකක් අපි බලාපොරොත්තු වෙනවා. දැනට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ මැන්ඩරින් වර්ගයේ ඒ වර්ගයට අදාළ ආනයනය කිරීම සඳහා පනව ඇති බදු යම් ප්‍රමාණයක සංශෝධනය කරන්න. එකට හේතුවක් තියෙනවා. එකක් තමයි දැනට ඒ විශේෂ හයිබ්‍රිඩ් වර්ගයේ මැන්ඩරින් වර්ගයේ ආනයනය කරන ඒ පළතුරු වලට කිලෝ එකට රුපියල් 120ක බද්දක් යනවා. ඒ වෙළඳ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද යන වෙලාවේදී මෑත කාලයේදී පකිස්තානයේ සමග වෙළඳ ගිවිසුමට එළනවා අපි. ඒ වෙළඳ ගිවිසුමට එළඹීම නිසා බදු සහන විදියට භාණ්ඩ වර්ග 1800කට ආසන්න ප්‍රමාණයක් අපි ලංකාවට පකිස්තානයෙන් ආනයනය කරනකොට අපේ රටේ භාණ්ඩ වර්ග 600කට වැඩි ප්‍රමාණයක් පකිස්තානට යවනවා. එතකොට මේ නිදහස් වෙළඳ ගිවිසුමක් හරහා අපි කටයුතු කරනකොට පකිස්තානයෙන් ගේන මේ මැන්ඩරින් වර්ගයේ හයිබ්‍රිඩ් පළතුරු වලට අපි බද්ද ඇය කිරීම ප්‍රශ්නයක් නිසා රාජතාන්ත්‍රික ඉල්ලීමක් කරලා තියෙනවා පකිස්තානයේ මේක වෙනස් කරලා දෙන්න. එතකොට ඒකත් එක්ක පදනම් වෙලා තමයි මේ එක ගැසට් එකක් අපි සාකච්ඡාවට අරගෙන මේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. අනිත් එක තමයි මේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීම පිළිබඳව පෞගී දවස්වල අපේ රටේ විවිධ සාකච්ඡා සංවාද ගොඩක් ගැනුණා. එකක් තමයි වෙළඳපොලේ භාණ්ඩ බිල පාලනය කිරීම නැත්තම් උච්චාවචන වීම පාලනය කිරීමටත් ගොවි ජනතාව නිෂ්පාදනය කරන කෘෂි නිෂ්පාදනවලට සාධාරණ මිලක් පවත්වාගෙන යාම වෙනුවනොත් විශේෂ වෙළඳ භාණ්ඩ බදු හැමදාමත් පවත්වන්න ගිහිලා තියෙනවා. ඒකයි අපි විශේෂයෙන්ම සඳහන් කරනවා. එකක් තමයි බීලුණු සහ අපේ රටේ නිෂ්පාදිත කරන අලවලට. එතකොට මේ අල නිෂ්පාදනය පිළිබඳව අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ වෙළඳ භාණ්ඩ බද්ද පනවන්නේ හැමදාම රටේ අල නිෂ්පාදනය කරන ගොවිය අල නිෂ්පාදනය කළා ඒ අස්සන් අරගෙන වෙළඳපොලට රිකොත් කරනකොට ආනයනික අලවල මිල යම් විදියකට පහළ මට්ටමක පැවතුනොත් අපේ දේශීය නිෂ්පාදනය කරන ගොවියගේ ඒ අල මිල පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒක නිසා අපි මේක යම් විදියකට කළමනාකරණය කරනවා. ඒකට තමයි පහුගිය දවස්වල ගොවීන්ගේ ඉල්ලීමක් අපේ ආරක්ෂිත මේ ආහාර සුරක්ෂිතා කමිටුවත් එකතු වෙලා තීරණයක් අරගෙන කැබිනට් එකෙත් අනුමැතිය සහිතව අලවලට වෙළඳ භාණ්ඩ බද්ද විදියට පවත්ලා තිබුණු 60ක මිල රුපියල් 20කින් වැඩි කරලා රුපියල් 80 දක්වා අලවලට පනවනවා. ඒ වගේම බීලුණු වලට රුපියල් 10ක තිබිච්ච බද්ද තව 40කින් වැඩි කරලා රුපියල් 50 දක්වා දයවනවා. මොකද අපි දැක්කා දඹුල්ල පැත්තේ ගොවියෝ අරගල කරනවා, උද්ඝෝෂණ කරනවා තමන්ගේ බීලුණු ටික විකුණ ගන්න බෑ කියලා. නමුත් ගරු සභාපතිතුමනි, අපේ රටේ බීලුණු නිෂ්පාදනය වසරකට එකවතයි එන්නේ. අල නිෂ්පාදනය සාමාන්‍යයෙන් කන්න 3ක් නැත්නම් 4ක් වෙනවා ලංකාවේ. ඒ කන්න 4 අස්සන් එන අවස්ථා හැම එකකින්ම පවරන්න වෙනවා. එතකොට මේ මිල පවත්වාගෙන යෑම පිළිබඳ නැවත සාකච්ඡාවකින් මේක දිගට පවත්වාගෙන යෑම උවමනාවක් තියෙන අලවලට. ඒක නිසා මේක මේ ගැසට් එක පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්නේ. ඊට අමතරව ගරු සභාපතිතුමනි, දැන් මෙතන මේ ලොකු පම්පෝරි ගොඩක් ගහනවා. ඒ පම්පෝරි ගහන විතරක් නෙවෙයි බොරු ඇති වෙන්න කියනවා. දැන් අපිට මේ තියෙන්නේ වෙරිටේජ් රිසර්ච් ආයතනය ආණ්ඩුව පිළිබඳ දක්වපු සටහන්. ඒක කියනවා ජනතා කැමැත 65% දක්වා ඉහළට. මේවා අහනකොට අර වගේ පිස්සු හැදෙන එක ගහන්න දෙයක් නැහැ. සමහර විට පිස්සු හැදිලා මේ සභාව තුළට එන්නේ නැතු ඉඳින් දන්නෙත් නැහැ. ඒක තමයි මේ තියෙන තත්ත්වේ. ඊළඟට මේකේ කියනවා මේ අපේ දිගටම මේ එකින් එක වැඩි වෙච්ච විදිය පිළිබඳව මේ සමාජය තුළ මේ පිළිබඳ අපේ තුළ පිළිබඳ විශ්වාසය හැදිච්ච විදිය ආර්ථික තත්ත්වයේ පිළිබඳව තිබුණේ 128යි 24 ඊළඟට මේක 35ට ගියා 25 දැන් 157යි. එතන මේ තියෙන්නේ මේ ආර්ථික වර්ධනය පිළිබඳව පම්පෝරි ගැහුවට මෙතන ඇවිල්ලා මොකොත් එන්නේ නැහැ කියලා මේ අපි නෙවෙයි කියන්නේ මේ. ලෝකේ මේ වගේ ආයතන ලෝකේ රටවල් පිළිබඳව වෙනම පරීක්ෂණ කරනවා. වෙනම අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කළේ රටවල් වල අනුගමනය කරන ආර්ථිකය පිළිබඳව ආර්ථික දත්ත පිළිබඳව විශ්ලේෂණය කරලා මේ වගේ වාර්තා නිකුත් කරන්නේ. ගරු සභාපතිතුමනි ඊළඟට කියනවා ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව තිබුණේ 30යි ඊළඟට ගියා එක 64ට දැන් දිනන අපේ 64 දක්වා වර්ධනය වෙලා තියෙනවා කියලා කියන්නේ. ඊළඟට තියෙනවා මේක රට ගැන තෘප්තිය පිළිබඳ ගන්නකොට මේක තිබුණේ 17යි 2024 ඊළඟට 2025 46යි දැන් මේක ගිහිලා තිනා 59ට රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙන්නේ. රටේ ජනතාවගේ විශ්වාසය නිකන් එන්නේ නැහැ ගරු සභාපතිතුමනි. රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න නම් ආර්ථික නිවැරදිව ස්ථාවර කරගන්න ඕනේ. ඒ ආර්ථික ප්‍රතිලාභ ජනතාව අතරට යන්න ඕනේ. දැන් ආර්ථික ප්‍රතිලාභ ජනතාව අතරට ගමන් කරමින් තියෙන්නේ. ඒක තමයි ඒක නිසා තමයි මේ අවුරුද්ද ඇතුළත ජනතාව මුහුණ දෙලෙන ප්‍රධාන ප්‍රශ්නයක් හටේ නිවාස ප්‍රශ්නය පිළිබඳව අමාත්‍යංශ 4ක් එකට එකතු වෙලා 4ක් නෙවෙයි අමාත්‍යංශ 5ක් එකට එකතු වෙලා රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳන්න දහස් ගණනාවක් ගෙවල් හදනවා අපි දැන් මේ වෙනකොට. ඒ වගේම මම දැක්කා තට්ටු නිවාස ක්‍රමයට කොළඹ නගරේ ගෙවල් නැති ජනතාවට නිවාස ව්‍යාපෘති 6ක් ඇතුළත ගෙවල් 4000කට ආසන්න ප්‍රමාණයක් හදන්න සැලසුම් කළා. ඒක ආරම්භ කරනවා මේ අවුරුද්දේ. ඒක ඒව පටන් ගන්නවා. දැන් අපේ මන් දැක්ක බිම අපේ ඇමතිතුමා ගිහිල්ලා පටන් ගන්න. එතන මේවා මේ නිකම්ම කරන්න බෑ. මේවා නිකම් මේ ආවට ගියාට කර නෙවෙයි. දැන් මෙතන කිව්වා මේ රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය ඇතුළේ මේ යන්නේ. රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය මොකද්ද? ආර්ථිකය පිළිබඳ තිබිච්ච ස්ථාවරය මොකද්ද? යන්න තියෙන මුදල් ගමන් කරන්න තියෙන සියලුම පාරවල් වැහුවා. ආනයිනේ සීමා කර ආනයින ඩොලර් යන එක වැළක්වුවා. අනිත් පැත්තෙන් ආර්ථිකයේ ගමන් කරන්න තියෙන සීමාවල් අඩුම තරමේ රට ඇතුලේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කිසිවක් කරන්න දෙන්නේ නැතුව වැහුවා. අන්න එහෙම වහලා මුදල් ගමන් කරන දිශාවල් ඔක්කොම ටික වැහුවට පස්සේ ඉතිරි වෙන ටික වර්ධනයක් කියලා පෙන්වන්න පුළුවන්ද සභාපතිතුමිය? අපි දැන් මේ සියල්ල විවෘත කළා. අපේ සංවර්ධන ක්‍රියාදාමයට අදාළ සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් කර්මාන්තය පාරවල් හදන ඒවා මේ ඔක්කොම ක්‍රියාත්මකයි. වාහන ආනයනය කරන එකට ඩොලර් මිලියන 1.9 ඒකට නිදහස් කරා. විදේශීය ණය ගෙවීම බිලියන 3.1 ගානකට ගෙව්වා. මේ ඔක්කොම ගෙවන ගමන් ආර්ථික වර්ධනයේ 5.0 ගානට ගෙනාවේ අපි. ඒ නිසා මෙතන බොහෝ අය පම්පෝරි ගහලා කියන මොකොත් එන්නේ. ඒක හැමදාමත් කියන්නේ. හැබැයි එයාලා හැමදාමත් ඔක කියනකොට අපි ගම්බිම්බල ජනතාවත් එක්ක මේ රට ගොඩනගන වැඩේ නිශ්චිත ක්‍රමවේදයකට සැලසුම් කළා කරගෙන යනවා. අපි නිශ්චිත සැලසුම්ක් ඇතුළතම කරගෙන යන නිසා තමයි අපිට පුළුවන්ලා තියෙන්නේ මේ රට මේ මට්ටමට ගේන්න. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි, අපිට මේ ඊයේ පෙරේද IMF එකේ කළමනාකරණ අධ්‍යක්ෂක ක්‍රිස්ටිනා ජෝර්ජිවා මොනවද කියන්නේ? ඇයි කියනවා වත්මන් රජයේ යහපාලනය හා දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ සඳහා වන කැපවීම මගින් ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනය සහ තිරසාර ආර්ථික ප්‍රගතියක් අත්පත් කර ගැනීම අත්‍යවශ්‍ය උදාවී ඇති තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කළා.
ගරු නියෝජ්‍යමත්තුමා, ඔබතුමාට විනාඩි දෙකක් කාලයක්.
ඔව් ගරු සභාපතිතුමනි, ඒ කියන්නේ මොකද්ද මේ? මේ IMF කියලා කියන්නේ අපි මේ රටවල් ගැන මොකක්වත් දන්නේ නැති කට්ටියද? ආර්ථිකය ගැන මොකක්වත් දන්නේ නැති කට්ටියද? එතකොට මේ වැඩපිළිවෙල මේව ඉදිරිපත් කරන්නේ මේ රටේ වත්මන් ජනාධිපතිතුමත් ඒ වගේම වත්මන් අපේ ආණ්ඩුවේ අමාත්‍යවරු මන්ත්‍රීවරු විතරක් නෙවෙයි මේ රටේ රාජ්‍ය නිලධාරීන් අපි ඔක්කොම එකතු වෙලා මේ කරන සැලසුම් සහගත ක්‍රියාවලිය පාලන තන්ත්‍රයේ විධිමත් විදිහට කරගෙන යන පාලනය නිසාමයි. ඒක නිසා අපි ඔය පැත්තේ පොඩි කංකේන්ද්‍රියක් නෙවෙයි ලොකු සද්දයක් එනවා විශ්‍රාම වැටු පිළිබඳව. ਉਹ අපි දන්නවලු අපේ රටේ සාමාන්‍ය රාජ්‍ය සේවකෙක් විශ්‍රාම වැටුමක් යන්තම් හිමි වෙන්න අවුරුදු 10ක් ඉන්න ඕනේ. හැබැයි ඔහුට පූර්ණ විශ්‍රාම වැටුපක් හිමිවෙන්න අවුරුදු 30ක් ඉන්න ඕන. අවුරුදු 30ක් රාජ්‍ය සේවයේ කැපකිරීමක් කරොත් තමයි ඔහුට පූර්ණ විශ්‍රාම වැටුපක් හම්බෙන්නේ. හැබැයි දැන් පාර්ලිමේන්තුවට එන අය ඇවිල්ලා අවුරුදු 5යි වැඩක් කරත් නැතත් අවුරුදු 5ක් මේකේ නිල වශයෙන් ඉඳලා එලීට ගිය ගමන් පූර්ණ විශ්‍රාම වැටුප ගන්නවා. ඒකට අමතරව තව තවත් දේවල් වැඩි කරගෙන තියෙනවා. එතකොට මේ ඔක්කොම ලබා ගන්න අය විශ්‍රාම වැටුප අහෝසි කිරීම යෝජනා වෙනකොට කම්පැනිට පත් වෙන එක වැරදි නෑ. එලා කම්පැනිට පත් වෙන්න ඕනි. මොකද නික කොහේ හරි මොකක් හරි කරගෙන ඇවිල්ලා මෙතනිවුත් හම්බ කරලා මෙතනිවුත් දූෂණය කරලා කොමිස් ගහලා මොනා හරි කරලා කුට්ටි පිටින් හම්බ කරගත්ත අයටත් විශ්‍රාම වැටුපක් දෙන රටක් තියෙනවා ලෝකේ. ඒ තමයි ශ්‍රී ලංකාව. එනිසා අපට වගකීමක් තියෙන ගරු සභාපතිතුමනි, මේ ශ්‍රී ලංකාවේ අපි වත්මන් රජය බලයට පත් කරපු ජනතාවට බලාපොරොත්තු අරමුණක් තිබුණා. ඒ අරමුණ වෙනුවෙන් තමයි අපි වැඩ කරගෙන යන්නේ. එනිසා ගරු සභාපතිතුමනි, ඊළඟට පීඩාවටපත් ජනතාවට සහන සැලසීම රජයගත් කඩිනම් පියවර මෙහිදී අගය කළ කළමනාකර අධ්‍යක්ෂවරිය එම සහන කටයුතු සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක් දෙන්න තීරණය කරනවා. ලෝක බැංකුව දෙනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කරනවා, ලෝකේ වෙනස් රටවල් හැම කෙනෙක්ම අපට උදව් කරනවා. මේ විපක්ෂයට ඒක පෙනෙන්නේ නැති වුණාට අපි ඒක අගය කරනවා ගරු සභාපතිනි. මේ වැටිච්ච රට, මේ දූෂණයට ලක්විච්ච රට දූෂණයෙන් තොර සංවර්ධනය කරා යන ගමන්නට අපි අනිවාර්යෙන් මෙහෙවනවා කියන සහතික දෙමි මානින්න ලබුවම සිසු.
ගරු අධිකරණාධන් මන්ත්‍රීතුමා, මොකද්ද ඔබතුමාගේ පොයින්ට් එක?
මැඩම් පොයින්ට් ෆෝර් එකක් අවිලා 27.12. ඒකේ මම සම්පූර්ණ කියවන්නේ, මම ප්‍රශ්න කියන්නම්. සාමාන්‍යයෙන් මොකරි අපි ප්‍රිවිලේජ් එකක් හරි නැත්නම් වෙන මොකරි මෝෂන් එකක් බාර දෙනකොට ලේකම්තුමිගේ කාර්යාලයට බාර දෙන්න කියලා 27.12 තමයි තියෙන්නේ. හැබැයි මම ගොඩක් වෙලාවට කතා කරනකොට ලේකම්තුමි සහ ලේකම්තුමාලා මට කියන්නේ කථානායකතුමාට බාර දෙන්න කියලා. හැබැයි කථානායකතුමාට බාර දෙන්න ගියාම ඒගොල්ලෝ කියන්නේ එතන PHE මාතියා කියලා හම්බෙන්න කියලා. මට ඒක කරන්න බෑ. මට මේක ස්ටෑන්ඩින් ඕඩර් යනකොට ලේකම්තුමීට තමයි මේක දෙන්න පුළුවන්. මේක මට පැහැදිලි කරලා කියන්න ලේකම්තුමීගේ ඔෆිස් එකට විතරයි අපිට දෙන්න පුළුවන්. මේ PHE මාතෘකාව හම්බෙලා අපිට මොකුත් කරන්න බෑ.
ලේකම්තුමීගේ ඔෆිස් එකට බාර දෙන්න පුළුවන් ඔබතුමාට. ලේකම්තුමීගේ ඔෆිස් එකට බාර දෙන්න ඔබතුමාට ඒක පුළුවන්.